ඊළඟට ගරු විපක්ෂ නායකතුමා, ඔබතුමාට මිනිත්තු 24ක් කාලයක් තියෙනවා.
තවත් දිනයක් ආරම්භ වුණා. තවත් විවාදයක් පටන් ගත්තා. ආයෙත් පාරක් රට අන්දවන ගමනේ එක පරිච්ඡේදයක් ලියවෙන දවසක් හැටියට අපිට අද දවස හඳුන්වන්න පුළුවන්. දවසින් දවස රැස් වෙනවා, කතා කරනවා, අන්දවනවා, රට අයාලේ යනවා, ජන ජීවිත විනාශ වෙනවා. වැදගත්ම කාරණාව, බංකොලොත් භාවයට පත්වෙච්ච අපේ රට බංකොලොත් භාවයෙන් කුඩෙන්නට රජය පිළි අරගෙන තිබෙනවා IMF එක පාලමක් කියලා. අඩුම ගානේ දැන්වත් මං අහන්න කැමති රජයෙන්, ඇයි IMF එකත් එක්ක ඇති කරගෙන තිබෙන එකඟතාවය, ගිවිසුම, අවබෝධතාවය ඕනම වචනයකින් හඳුන්වන්නට පුළුවන්. ඇයි මේක එළිදක්වන්නේ නැත්තේ? මොකක්ද IMF staff level agreement එක? ඒ agreement එකේ තිබෙන කරුණු හරය ඇයි රටට හෙලි කරන්නේ නැත්තේ? ඇයි මේව හංගන් ඉන්නේ? මෙච්චර බංකොලොත්තුණු රටේ තවමත් මේ ආණ්ඩුව ඇයි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? අහනකොට කියනවා ගිවිසුමක් නැහැලු. No agreement. හැබැයි බදු ටික ගහනකොට ජනාධිපතිවරයා රටට ප්‍රකාශ කරනවා මේ කරන්නේ IMF එක කියන විදිහට කියලා. මේ ක්‍රියාත්මක කරන්නේ IMF කොන්දේසි කියලා. මොකද මේකේ තේරුම? ගිවිසුමක් තියෙනවද? ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකක් තියෙනවද? එහෙම නැත්නම් රටට බොරු කියනවාද? විදුලි බිල වැඩි කරනකොට මොකද කියන්නේ? IMF එක හින්දා කරනවායි කියලා. ගෑස් බිල වැඩි කරනකොට IMF එක කියන හින්දා කරනවා. එතකොට පිටි මිල, ආහාර මිල, බඩු මිල ඒව වැඩි වෙන්නේ IMF එකේ හින්දාද? මේ IMF එකේ උපදෙස්ද? ඇයි මේ IMF staff agreement? ඇයි මේක පාර්ලිමේන්තුවේ සභාගත කරන්නේ නැත්තේ? ඇයි මේ වගේ රහස්‍යභාවයක් තුලින් රට මංමුලා කරන්න හදන්නේ? ඇයි රටට IMF staff agreement එක පෙන්වන්නේ නැත්තේ? මොනවද මේ හංගන්නේ? පැහැදිලිවම අද මේ සිදුවන්නේ රජය ගිවිසුම් ගහනවා, ජනතාවගෙන් ඒව හංගනවා. එහෙම කරන ගමන් කියනවා එකතු වෙන්නලු. එහෙම කරන ගමන් කියනවා අපිටත් එන්නලු, එකතු වෙලා වැඩ කරන්න. මං අහන්න කැමති ආණ්ඩුවෙන්, IMF එකට පොරොන්දු වෙලා තියෙනවද මේ රටේ නිදහස් නිගහල් නොමිලේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන්න? අපි අහන්න කැමති. මේවට උත්තර ඕන. IMF එකට කියලා තියෙනවද මේ රටේ නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නමයි කියලා? දැනටමත් අපිට ආරංචි, සමහර ප්‍රධාන රජයේ රෝහල්වල යම් යම් ආකාරයක ගෙවීමක් කරලා සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අලුතෙන් ආරම්භ කරන්නට යනවායි කිය. මේ ආරම්භ කරන්නේ රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය පෞද්ගලීකරණය කරන්නද? මේ රටේ සුභසාධන රාජ්‍ය නැෂනල් වෙල්ෆෙයාර් ස්ටේට් එක හකුලා ගන්නද? අපිට මේකට අවශ්‍ය රජයෙන් උත්තර. අපි හැමෝම දන්නවා, අපි උදාහරණයකට ගමු. රෝගියෙකුට ඔහු ගිලන් වෙලා ඔහු හෝ ඇය පිළිකාවක් නිසා, භයානක පිළිකාවක්. එතකොට මොන වගේ පිළිකාවක්ද, මොන වගේ රෝගයක්ද, කොයි තරම් ව්‍යාප්ත වෙලා තියෙනවද කියන එක ගැන පරීක්ෂණ පවත්වනවා. CT ස්කෑන් කියයි, MRI ස්කෑන් කියයි, X-ray කියයි. හැබැයි ඒ ඔක්කොම කරලා වෛද්‍ය කණ්ඩායමට කියනවා CT scan එක බලන්න නැතුව MRI scan එක බලන්න නැතුව X-ray එක බලන්න නැතුව ප්‍රතිකාර කරන්න ගියා. දැන් අපිටත් කියනවා ආණ්ඩුවට එන්නේ කියලා. IMF staff agreement එකේ තොරතුරු කරුණු කාරණා රටට හෙළිදරව් කරන්න නැතුව. මේ හොර වැඩකට තමයි මේ එන්නේ කියන්නේ. හොර කිවිසුම් ගහලා හොර අවබෝධතාව වලට ඇවිල්ලා හොර එකඟතාවෙන් වලට ඇවිල්ලා මොනවද මේගොල්ලෝ කරන්නේ? මේ අය ආර්ථිකය හකුලවනවා, ආර්ථිකය කුඩා කරනවා, ජන ජීවිත විනාශ කරනවා. මේ කරන්නේ රට ඇන්නවීම, රට මංමුලා කිරීම. මේක තමයි පොහොට්ටු සංස්කෘතිය, මේක තමයි පොහොට්ටු ගමන. දැන් අද මං අහගෙන හිටියා මේ සභාවේ අපේ ප්‍රතිපක්ෂ කණ්ඩායමේ එහා පැත්තෙන් මොනවද කියන්නේ? ස්ථායීකරණය කරන්නට ඕනෙලු, ස්ථාවර කරන්නට ඕනෙලු, ගොඩනගන්නට ඕනෙලු. ගොඩනගන්නට කවුද මේ රට වැට්ටෙව්වේ? කවුද මේ රට බංකොලොත් කරේ? මේ රට බංකොලොත් උනේ සෞභාග්‍යයේ දැක්ම කියලා රට අභාග්‍යයේ පතුල කරාම ගිනියපු නිසා. ඒකයි මේ මුනේ. එතකොට මොකද්ද මේ රජය දෙන විසඳුම? බංකොලොත් භාවයට ආර්ථිකය හකුලන්න ඕන, economic contraction. දැන් ආර්ථිකය සංකෝචනය කිරීමෙන්, ආර්ථිකය හැකිලීමෙන් පමණක් පුළුවන්ද මේ ප්‍රශ්නයට තිරසර විසඳුමක් ලබා ගන්න? ජන ජීවිත තෙරපල, පාගල, මිරිකල, ඒකෙන්ද මේ ගොඩෙන්න හදන්නේ? demand contraction, ඒ කියන්නේ ඉල්ලුම සංකෝෂණය කිරීමද මේ රජයට මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන එකම වැඩපිළිවෙල? බදු වැඩි කරලා, පොලී අනුපාතය වැඩි කරලා, ජන ජීවිත විනාශ වෙලා, මේ රටට, මේ රටේ ජනතාව පිළිබඳව මේ රජයට මානුෂීය හැඟීමක් නැද්ද? මේ ආණ්ඩුවට මනුස්සත්වයක් නැද්ද? මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැද්ද? මිනිසුන්ගේ කඳුලට වේදනාවට හදවතේ කොතනක හරි පුංචි යම් හෝ කැක්කුමක් ඇති වෙන්නේ නැද්ද? ඒ තරම්ම දරදඬු, අමානුෂීය, තමන් හරි කියන ඒ ගමන යන උද්දච්චකමින් පිරිච්ච, දේශපාලන ඊර්ෂ්‍යාවක් කුහකකමින් පිරිච්ච මේ වගේ ආණ්ඩුවකට පුළුවන් ද රට කොට ගන්න? අපි කියනවා බොහොම පැහැදිලිව, ආර්ථිකය තුල ප්‍රතිසංස්කරණ වෙන්නට ඕන, වෙනස් වීම සිදු වෙන්නට ඕන. නමුත් ගොඩේම සඳහා ආර්ථික වර්ධනයකුත් අවශ්‍යයි. මම අහන්න කැමති, රටට කියනවා සංකෝචනය, contraction. හැබැයි ආණ්ඩුව මොකද්ද කරන්නේ? ආණ්ඩුව කරන එක්ස්පැන්ෂන්, ප්‍රසාරණය. ආණ්ඩුවේ කන්ට්‍රක්ෂන් එකක් නැහැ, ආණ්ඩුවේ සංකෝචනයක් නැහැ, ආණ්ඩුවේ තියෙන වැඩිවීමක්. දැන් හෙට අනිද්දා වැඩි කරන්න හදනවනේ ඇමතිවරු. දැන් බැසිල් රාජපක්ෂගේ නියෝග මත රාජ්‍ය ඇමතිවරු 38ක් පත් කරානේ. බංකොලොත් වෙච්ච රටකට රාජ්‍ය ඇමතිවරු 38ක් අවශ්‍යද? බංකොලොත් වෙච්ච රටකට කැබිනට් ඇමතිවරු 20කට වැඩි අවශ්‍යද? තවත්පත් කරන්න යනවා. එතකොට රටට කියනවා ඉහළ පොලි අනුපාතයක් දාලා, බදු පිට බදු ගහලා, ටැක්ස් ස්ලැබ් එක අඩු කරලා, ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරලා, එක්ස්පෝර්ට්ස් ටැක්ස් කරලා, අපනයන මත බදු ගහලා, බදු වැඩි කරලා, කන්ට්‍රක්ෂන් කියලා කියනවා, හකුලා ගන්න කියනවා. රටට ලක්ෂ 220ට හකුලා ගන්නයි කියලා ආණ්ඩුවේ 134 මොකද කරන්නේ? ආණ්ඩුවේ 134 ප්‍රසාරණය වෙනවා, ආණ්ඩුවේ 134 වැඩි වෙනවා. ඇයි? ජනාධිපතිවරණයේදී තමන් ලබා දුන්නු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කිරීම. මොකද්ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ක්‍රියාත්මක කිරීම? ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නේ මොකද්ද? කොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට වන්දි, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට කොරන්දුවක් දෙනවා පාර්ලිමේන්තුව විසුරන්නේ. මෙන්න ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ලක්ෂ 220 නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉලක්ක කරගත්තේ. මේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය ලබා ගැනීම සඳහා සුළු බහුතරය තමයි ඉලක්ක කරගත්තේ. ඒ විතරක් නෙමෙයි, මං අහන්න කැමතියි රටට කියනවා සංකෝචනය, economic contraction, ආණ්ඩුව ප්‍රසාරණය, government expansion, මෙහෙම යනකොට ඇයි අඩුම ගානේ පාසල් දූදරුවන්ට දිවාහාරයක් ලබා දෙන්න බැරි? මේ හිතප්පපුවක් නැති ආණ්ඩුවක්. දරුවෝ පන්ති කාමරවල කලන්තේ දාලා වැටෙනවා. ඊට පස්සේ මේවා හෙලිදරව් වෙනකොට නියෝග යවන අධ්‍යාපන බලධාරීන්ට මෙහෙම දෙයක් නැtei කියලා රටට වාර්තා කරන්න කියලා. මන්ද පෝෂණය ගැන කතා කරපු වෛද්‍යවරුන් ඩොක්ටර් චමල් සංජීව වැඩ තහනම් කරලා මොකද්ද වරද? මන්ද පෝෂණය ගැන එලිපිටම කතා කරපු නිසා. මේක හරිද? මේක සාධාරණද? ඊට අමතරව මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මේ ආණ්ඩුව බිලිබා ගන්න හදනවා විපක්ෂයෙන් පුද්ගලයන්ව. මොනවටද? ඇමතිකම් වලට නම් කරන්නේ. පෝචින් ස්ට්‍රැටජි එකක් ක්‍රියාත්මක කරනවා. බිලිබා ගන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. මං අහන්නේ රටේ වගකීම බාරගත්තේ අපිට ඇහුණා කියනවා අතේ තියෙනවයි කියලා ඇමරිකානු ඩොලර් බිලියන 4ක්. කොයි බිලියන 4? කෝ බ්‍රිජින් ෆයිනෑන්ස්. කොමේ ෂොක් අබ්සෝප්ෂන් එකට ලබා දෙනවයි කියපු සහන ටික. වරදවා තේරුම් ගන්න එපා. දශක දෙක තුනකට පෙර තිබුණු IMF එක නෙමෙයි අද තියෙන්නේ. අද IMF එක කතා කරනවා ප්‍රෝපුව ග්‍රෝත්, ඉන්ක්ලූසිව් ග්‍රෝත්, ෂෙයාර්ඩ් ප්‍රොස්පෙරිටි, එක්ස්පෝර්ට් ලෙඩ් ග්‍රෝත්. IMF එකේ ප්‍රතිපත්ති වෙනස් වෙලා. IMF එකේ ප්‍රතිපත්ති වෙනස් වුණාට මේ දරදඬු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් වෙලා නැහැ. මං අහන්න කැමති ආණ්ඩුවෙන් කෝ ලෝක බැංකුව දෙනවයි කියපු බ්‍රිජින් ෆයිනෑන්ස්, කෝ ADB එක දෙනවයි කියපු බ්‍රිජින් ෆයිනෑන්ස්. මහලොකට කිව්වනේ අන්තර්ජාතික සම්බන්ධකම් පිළිබඳව ඔස්තාර්ලා කියලා, මහමොලකාරයෝ කියලා. කෝ පර්ෆෝමන්ස් එක, කෝ ක්‍රියාව. මේ රජයේ අරමුණ රට සංකෝචනය කරලා, ලක්ෂ 220 සංකෝචනය කරලා 134ක් තමන්ගේ ගොට්ට ටික පෝෂණය කිරීමයි, තමන්ගේ ගොට්ටන්ට වරදාන වරප්‍රසාද ලබා දීමයි. මම පැහැදිලිව කියන්න කැමති, කොච්චර උත්සාහ දැරුවත් පුද්ගලින්ව බිලිබා ගන්න මැති ඇමති තනතුරු පෙන්නලා, මැති ඇමති සීනිවෝල පෙන්නලා, සමග ජන බලවේගෙන් සමග ජන සන්ධානෙන් කිසිම කෙනෙක් මේ දුර්දාන්ත ආණ්ඩුවට එකතු වෙන්නට සූදානම් නැතේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද යන්නේ ඇමති වෙන්දේසියක්, ඇමති ඔක්ෂන් එකක්. බෑග් පිටින් ගෙනල්ලා දෙන්නේ, බෑග් පිටින් කොරොන්දු වෙන්නේ. මට මතකයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ වර්තමාන ජනාධිපතිතුමාම අපි එක්සත් ජාතික පක්ෂයේ ඉන්නකොට එක වෙලාවක මන්ත්‍රීවරු ගණනාවක් යවන්න සිද්ධ වුණා සිංගප්පූරුවට. ඇයි? සිංගප්පූරුවේ ගිහිලා තියාගෙන හිටියා බිලිබා ගන්න හදපු නිසා. එදා වර්තමාන ජනාධිපතිතුමා විපක්ෂනාය. නමුත් මම එකක් කියන්න කැමතියි, අපි අපේ මන්ත්‍රීවරු කිසිම කෙනෙක් පිටරට යවලා නැහැ සාත්තු සප්පායම් කරලා. අපේ මන්ත්‍රීවරු ප්‍රතිපත්ති ගරුකයි. අපේ මන්ත්‍රීවරුන්ට මුලාමතක නැහැ. අපේ මන්ත්‍රීවරු දන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ ලොකුම වාර්තාවක් තබලයි සමග ජන බලවේගයයි සමග ජන සන්ධානයයි මහමැතිවරණයේදී ප්‍රථම වතාවට අතිවිශිෂ්ට මන්ත්‍රීවරු ප්‍රමාණයක් දිනාගත්තා. ඒ නිසා අපි කවුරුන්වත් දුසිම් ගණන් මන්ත්‍රීවරු පිටරට යවන්නට යන්නේ නැහැ. අපි දන්නවා ආණ්ඩුවේ බොහෝ දෙනා බිලිබා ගැනීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. නමුත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට, අපේ මන්ත්‍රී කණ්ඩායමට ආත්මයක් තියෙනවා, ආත්මගරුත්වයක් තිබෙනවා. තමන් වදාපු දෙමෝපියන්ට ගරු කරන මන්ත්‍රී මණ්ඩලයක් සමග ජන බලවේගයේ සමග ජන සන්ධානය තුළ සිටිනවා. මම අහන්න කැමතියි මේ විවිධ වරදාන වරප්‍රසාද මිලමුදල් යොමු කරලා මේ මන්ත්‍රීවරු බිලිබා ගන්නවා. මේකද සිස්ටම් චේන්ජ් එක? මේකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන සිස්ටම් චේන්ජ් එක? ලක්ෂ 220ම බලාගෙන ඉන්නවා. මේකද සිස්ටම් චේන්ජ් එක? බිලිබා ගැනීමද සිස්ටම් චේන්ජ් එක? හොඳට මතක තියාගන්න, අමතක කරන්න එපා. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ගෙදර ගියේ මොකද? මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ගෙදර ගියේ මොකද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර ගියේ මොකද? සමහරෙකුට හිතනවා ඇති දැන් ඔක්කොම ඉවරයි කියලා. මතක තියාගන්න, මේ රටේ ජනතාවගේ මේ හෘද ස්පන්දනය තවම මේ ආණ්ඩුවට තේරිලා නැහැ. මේ හැමෝගෙම හිතේ ලොකු වෛරයක් තියෙනවා. ධන බලය, ආණ්ඩු බලය, මැර බලය, ජඩකම, කුහක ඊර්ෂ්‍යාකාර, කෑදර දේශපාලනය, මේ ක්‍රියාකාරකම් පිළිබඳ මුළු රටම බලාගෙන ඉන්නවා. හැමෝම බලාගෙන ඉන්නවා. සල්ලි වලට එහාට මෙහාට යන පුද්ගලයෝ නගරයට එනකම්, ගමට එනකම් තනියම යන්න පුළුවන් කමක් නැහැ ඒගොල්ලොන්ට. හැබැයි අපි වගකීමෙන් කියනවා, සමගි ජන බලවේගයේ කිසිම දවසක මේ රටේ අතිමහත් ජනතාවගේ ජනවර්ම මොනම වරදානයකටවත් වරප්‍රසාදයකටවත් සක්විති රජකම දෙනවයි කිව්වොත් කවුරුත් ඒ ප්‍රතිපත්තියෙන් මිදෙන්නේ නැහැ. රට පාවල දෙන්න, ජනතාව පාවල දෙන්න නැහැ කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ගරු නියෝජක කතානායකතුමනි, පාර්ලිමේන්තුව ඇතුලේ පෝර තියෙනවා, අමාත්‍යංශය ඇතුලේ පෝර තියෙනවා, ප්‍රවෘත්ති නිවේදනවලත් පෝර තියෙනවා, ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙත් පෝර තියෙනවා. දැන් ඔබතුමත් මේ කෘෂිකාර්මික ප්‍රදේශයක් නියෝජනය කරන නියෝජක කතානායකතුමා, ගොවි බිම් වලට පෝර ටික ඇවිල්ලාද? යූරියා, MOP, TSP ඇවිල්ලාද?
එතුමා දන්නව ඇත්ත.
මඩ පෝර ටික ඇවිල්ලාද? බණ්ඩි පෝර ටික ඇවිල්ලාද? පෝර තියෙනවා අමාත්‍යංශය ඇතුලේ, පාර්ලිමේන්තුව ඇතුලේ, අරලියගහ මන්දිරේ, ජනාධිපති මන්දිරේ. හැබැයි තවම මේවා ගිහිල්ලා නැහැ ගොවි බිම් වලට. මේ කාවද රවට්ටන්න හදන්නේ? කාවද මේ මංගුලවා කරන්න හදන්නේ? මොකද්ද මේ විහිළුව? හොඳට හිටපු ගොවියව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න. අද මොකද්ද දෛවයේ සරදම? පොහොර තහනම් කරපු බහුතරයම දැන් කියනවා පොහොර දෙනවා අයියා. එදා ශ්‍රීමත් ජනාධිපතිතුමනි, ඔබතුමා ගත්ත තීන්දුව සර්ව සම්පූර්ණයි, නිවැරදි ශ්‍රීමතාණෙනි කියලා දන ගහලා වහල්ලු වගේ රටේ ගොවිය විනාශ කරපු බහුතරය දැන් කියනවා පොහොර ටික දෙනවා. මොන බොරුවක්ද? මොන විහිළුවක්ද? කාවද මේ රවට්ටන්න හදන්නේ? මං කියනවා දැන්වත් මේ වහල් භාවයෙන් මිදෙන්න, රාජපක්ෂ පවුල් වහල් භාවයෙන් මිදෙන්න, ආත්ම ගරුත්වයේ කෂේරුකාව කෙලින් තියාගෙන තමන් පත් කරපු මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න. දැන් මේ අය හැමෝම හොඳ අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඒ මොකද ඡන්දයක් නැහැනේ. ඒගොල්ලෝ හිතන විදිහට ඡන්දයක් පේන තෙක් මානෙක නැහැ. ඒක තමයි අර ජනාධිපති තේරීමේ ඡන්ද පොරොන්දුව ක්‍රියාත්මක වීම. ඒ නිසා මේගොල්ලෝ ඉන්නවා කම්ෆර්ට් සෝන් එක. තව ටික කාලයකට මිනිස්සු අතරට යන්නට සිද්ධ වෙන්නේ නැහැ කියලා. එහෙම හිතන් දෙපා. කවුරු මොන දේ කිව්වත් ළඟදිම ඡන්දයක් එනවා. ළඟදිම ඡන්දයක් අපි ලබා ගන්නවා, දිනා ගන්නවා කියන එකත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බෙහෙත් නැහැ. සැත්තම් නතර වෙලා, පරීක්ෂණ නතර වෙලා, කෝ මේ ජාත්‍යන්තරය දුන්නු ආධාර සෞඛ්‍ය ශාස්ත්‍රය? කෝ ලෝක බැංකු ආධාර? කෝ යුනිසෙෆ් ආධාර? කෝ UNFPA ආධාර? කොහටද මේවා ගිහිලා තියෙන්නේ? මොකෙක් හරි බහිරවෙක් ආධාර ටික ගිල්ලද? අපි හැමෝම දන්නවා සීනිබදු වංචාව, සුදුලූණු වංචාව, හොල්තෙල් වංචාව, මේ බංකොලොත් රටේ ගල්ලඟුරු වංචාවත් ක්‍රියාත්මක වෙනවා, තෙල් වංචාවත් ක්‍රියාත්මක වෙනවා. මේක වංචාව ක්‍රියාත්මක වෙන පරාදීසියා. කිසිම හිරිකිතකින් තොරව මිනිස්සු හාමතේ, මිනිස්සුන්ට කණ්ඩ නැහැ, අම්මලට ත්‍රිපෝෂිතික නැහැ. දූදරුවන්ට ත්‍රිපෝෂිතික නැහැ. මුන් ටික එක්කහ වෙලා කනවා. මුන් ටික එක්කහ වෙලා විනාශ කරන රට. මෙහෙමත් රට. මෙහෙමත් ආණ්ඩුව. තව දුරටත් මේ රටේ ජනතාව ඉවසගෙන ඉන්නේ නැහැ. ව්‍යාපාර කඩන් වැටෙනවා. සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කඩන් වැටෙනවා. රැකියා අහිමි වෙනවා. බුද්ධි ගලණේ නිසා බුද්ධිමතුන් රටට අහිමි වෙනවා. පාස්පෝර්ට් පෝලිං. තරුණ ප්‍රජාව පෝලිමින් ඉන්න රට යන්න. උමගේ කෙළවරේ ආලෝකයක් බහුතරයකට පේන්නේ නැහැ. එක පැත්තකින් ආර්ථිකය හකුලවනවා. තවත් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය හකුලවනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය හිංසනයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන අපි අද දවසෙත් හෙට දවසෙත් තවදුරටත් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ සිරගත වී සිටින සිරිධම්ම ස්වාමීන් වහන්සේ වසන්ත මුදලිගේ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්නට අපි ඉඩ තබන්නේ නැහැ. දැන් අලුත්ම උප්පරවැට්ටිය තමයි අර හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් අල්ලගෙන විශ්‍රාමික සභාපතිතුමාත් අල්ලගෙන දැන් මොකද කරලා තියෙන්නේ? සීමා නිර්ණය කමිටුවක් පත් කරලා එතුමාව සභාපති කරලා. මොකටද? 8000 4000 කරන්න. 8000 4000 කරන්න නෙමෙයි ඡන්දය ගල්නමන්නේ. මේ ආණ්ඩුවට ඡන්දයකට මූණ දෙන්න බෑ. ඡන්දයක් එනවට කැමති නැහැ. කනගාටුවට හේතුව දේශප්‍රිය මැතිතුමා වැනි ප්‍රබුද්ධ යැයි අපි සිතපු පුද්ගලෙක් මේ මහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ හැකිලීමේ කුමන්ත්‍රණේ කොටස්කරුවෙක් බවට පත් වෙලා තිබෙනවා. සමනායකයෙක් බවට පත් වෙලා තිබෙනවා.
මිනිත්තු දෙකක කාලයක් තිබුණා.
ඒක බොහොම කනගාටුවට කාරණාවක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බදු පිට බදු ගහන අපි පිළිගන්නවා. රාජ ආදායම් වැඩි කරන්නට ඕන. හැබැයි මං අහන්න කැමතියි, මේ රටට මේ විනාශ ඉෂ්ට කරපු ආර්ථික සාපරාධී ක්‍රියාව ක්‍රියාත්මක කරපු අපරාධකරුවන්, ඒ අයට මොනවත් වෙන්නේ නැද්ද? ඒ අය හොරා කාපු මුදල් වලට මොකද වෙන්නේ? ඒ මුදල් ටික අපේ රටට ලබා ගන්න බැරිද? මෙච්චර ජාත්‍යන්තර සබඳතා තිබෙන වර්තමාන ජනාධිපතිතුමාට බැරිද? Stolen Assets Recovery Initiative එක, STAR Initiative එක, UN එකත් එක්ක, WB එකත් එක්ක කතා කරලා අපේ රටේ ක්‍රියාත්මක කරන්න. ඒකෙන් රටේ රාජ්‍ය ආදායම් වැඩි කරගන්න බැරිද? බැරි හේතුවක් තියෙනවා. ඒකට හේතුව හොරු එක්ක ගිවිසුම් ගහලද? හොරු සමග වාසයද? ඒකද හේතුව? ඇයි අපිට මේ රටෙන් හොරා කාපු සල්ලි ටික අර පැන්ඩෝරා පත්‍රිකාවල තිබෙන ඒ දුසින් ගණන් කෝටි ගණන් ඩොලර් ටික ඇයි අපිට ආපහු ලබාගෙන රටේ රාජ්‍ය ආදායම රාජ්‍ය සංචිත බවට පත් කරගන්නට බැරි? ඇයි එහෙම කරන්න බැරි? මොකද්ද බැරිකම? බැරිකම රාජපක්ෂලත් එක්ක තියෙන ගිවිසුමක්ද? මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ අහනවා. අපි අනිවාර්යෙන්ම හොරා කාපු මුදල් ටික අපේ රටට ලබා ගන්නට සමග ජන බලවේග රජයක් තුල කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපේ විසඳුම මොකක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ ක්‍රමවේදය තුල මානුෂීය ධනවාදය ක්‍රියාත්මක කිරීම තුළින් රටේ ප්‍රශ්න විසඳී. ඒකයි අපේ මාවත, ඒකයි අපේ ගමන, ඒකයි අපේ චින්තනය. ඒක මැද මාවත. දත්ත සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති සම්පාදනය, ඩේටා එවිඩන්ස් මත පදනම් වුණු ප්‍රතිපත්ති නිර්මාණය කිරීම, රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය කරන්නට ඕන. ඒ වගේම රාජ්‍ය වියදම ඉලක්කගතව ක්‍රියාත්මක කරන්නට ඕන. Targeted Focus Expenditure ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරමු. Export Oriented Growth අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයට අපි යොමු වෙනවා. විශේෂයෙන්ම Foreign Direct Investment Inflows ඍජු විදේශී ආයෝජන අපේ රටට ගෙන්වීම සඳහා අපි ශක්තිය ලබා දෙනවා, අපි උනන්දු කරනවා, අපි උත්තේජක ලබා දෙනවා. ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි එකඟ වෙනවා එක කොන්දේසියක් මත. ඒ කොන්දේසිය තමයි අපේ රටට සාපේක්ෂ වාසියක් ලැබෙන ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්. It should accrue a comparative advantage to our country. අපි දූෂණය, වංචාව, හොරකම, මංකොල්ලකෑම පිටු දකින නිර්දේශපාලනීකරණය වූ පැහැදිලි ස්වාධීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ඇන්ටි කරප්ෂන් වැඩසටහනක් හැටියට. රටේ ease of doing business index එක අපි හොඳ මට්ටමකට ගෙනේනවා. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක්, knowledge based economy එක. දැනුම, තාක්ෂණය, උසස් නිපුණතාවෙන්, කුසලතාවෙන් වලින් හෙදි ඒ ප්‍රශස්ත කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන අපි ආර්ථිකය වර්ධනය කරමු. මේවා තමයි අපේ විසඳුම. නමුත් කනගාටුවට කාරණාව, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විසඳුම් ගැන කතා කරන්නට පෙර ආණ්ඩුවට කොන්දක් නැහැ, ආණ්ඩුවට පෞරුෂත්වයක් නැහැ, ආණ්ඩුවට කසේරුකාවක් නැහැ. IMF staff level agreement එක ඉලි දක්වන්න අපි පැහැදිලිවම කියන්න කැමති, මේ ඔක්කොම අඳුරේ අතපත ගෑමක් පමණයි. මේ staff agreement එකේ තොරතුරු නොදැන කටයුතු කිරීම අපි ප්‍රශංසා කරන වර්තමාන ජනාධිපතිමාට. විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නකොට බැසිල් රාජපක්ෂ එක්ක හැප්පුණා. IMF එකත් එක්ක තියෙන අවබෝධතාවයෙන්, එකගතාවයෙන්, ගිවිසුම් සියල්ලක්ම එලි දක්වන්නේ කියලා එතුමා කිව්වා. දැන් කාලේ එළමිලා තිබෙන්නේ ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර අත්තානමේව පටමන් ප්‍රතිරූපේ නිවේසේ අතඤ්ඤමනුසාසෙය නකිලිස්සෙය පඬිතෝ. අනුන්ට බණ දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිට කටයුතු කරා. එහෙනම් ජනාධිපතිතුමනි, කරුණා කරලා මේ පාර්ලිමේන්තුවේ මේ සලහ ගර්භේ අපේ මන්ත්‍රීවරු 225 දෙනාටත්, රටටත්, රටේ ලක්ෂ 220කටත් මේ හංගගෙන ඉන්න IMF staff agreement එක එළි දක්වන්න. එතකොට අපිට පුළුවන් ඒව ගැන හොයලා බලලා සත්‍ය අසත්‍ය අවබෝධ කරගෙන
කාලය අවසන් වෙනකම්
අපේ වැඩපිළිවෙල රටට එළි දක්වන්න. ඒ නිසා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මේ ආර්ථික මූල්‍ය කටයුතු පිළිබඳව සාකච්ඡාව පාර්ලිමේන්තු සභා ගර්භයේ යෙදුණු මොහොතක අද මම දුටුවා මෑත කාලයේ ප්‍රථම වතාවට පාසල් දූ දරුවන් මේ සභා ගර්භයේ මේ උඩ ඇවිල්ලා මේ නරඹනවා. මේ ඇත්තටම දූ දරුවන් දිහා බලනකොට බොහොම දුකයි. අද මේ දූ දරුවන්ට දිවාහරේන අඩුම ගානේ මේ විවාදයේ අවසානය වෙනකොට මේ රජයට රටේ පාසල් දූ දරුවන් 143කට, හාමතේ ඉන්න දූ දරුවන්ට, කලන්තේ දාලා වැටෙන දූ දරුවන්ට, දුප්පත් පවුල්වල දූ දරුවන්ට, ඒ අහිංසක දූ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය කරගෙන යාම සඳහා අඩුම ගානේ පාසල් දූ දරුවන්ට දිවාහාරය ලබා දෙන්නටවත් ඒ සිතිවිල්ල පහළ වේවා, ඒ ප්‍රඥාව පහළ වේවා, ඒ වගේම ඒ දූ දරුවන් පිළිබඳව කැක්කුමක් ඇතිවීම අඩුම ගානේ ඒක නිර්මාණය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් කරන ස්තුතියි.
බොහොම සිතේ ඔබතුමාට. ඊළඟට ගරු විජිත බේරුගොඩ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ආනයන හා අපනයන පාලනය යටතේ රෙගුලාසි ගණනාවක් පිළිබඳව කතා කරන මොහොතේ ඉතා වටිනා අදහස් රාශියක් ඉදිරිපත් වුණා. කොහොමුණත් අපි දන්නවා අපේ රට පිළිබඳව හැමෝගෙම ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන අවස්ථාවක්. අපේ රට ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් යම් යම් අර්බුද ගණනාවක් මතු වෙලා තියෙනවා. මේ වෙනකොට දේශපාලන ස්ථාවරත්වය පිළිඹු කරමින් මේ රටේ ආර්ථිකය ගොඩනගා ගැනීමේ වැඩපිළිවෙලකට රජයක් විදියට, ආණ්ඩුවක් විදියට කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට තිබුණ ප්‍රධානම අර්බුදය තමයි විදේශ විනිමය අර්බුදය. මේ විදේශ විනිමය අර්බුදය එකපාරට මාපිකක් නෙමෙයි. මේක අර කියනා වගේ අවුරුදු 70 ගණනක් මේ රට පාලනය කරපු ඒ පාලන කාලවලදී සිදුණු යම් යම් අඩුපාඩුකම් නිසාත්, ඒ වගේම 2019 නැත්නම් 2020 මුල් කාලේ මුළු ලෝකෙටම බලපාපු කොවිඩ් අර්බුදයත්, ඒකම බලපාපු ආර්ථික ගැටලු නිසාත් අපේ රට මේ ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නු. හැබැයි අපි සියලු දෙනාම උත්සාහ කරන්නට ඕන මේ රටේ මිලියන 220ක් මිලියන 22ක් වන ජනගහනය ජීවත් කරවීම සඳහාත් ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහාත් ඒ පුරවැසියෝ විදිහට අපේ වගකීමක් තියෙනවා. පහුගිය දවස්වල අපේ විදේශ විනිමය ඉතිරි කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා කිරීම සඳහා ආණ්ඩුව යම් පියවර ගත්තා. ඒකම අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහාත් යම් පියවර ගත්තා. හැබැයි අපිට ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහාත් අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරන්නට, ඒ වගේම අත්‍යවශ්‍ය යන්ත්‍ර සූත්‍ර කොටස් ගෙන්වා ගැනීම සඳහාත් විදේශ විනිමය යම් ප්‍රමාණයක් අවශ්‍යයි. ඉතින් මේ නිසා අත්‍යවශ්‍ය නොවන බොහෝ දේවල් විශේෂයෙන්ම 1,464ක් පමණ ගෙන්වන එක නතර කළා. ඒ තුළින් බලාපොරොත්තු වෙන විදේශ විනිමය ඉතිරි කරගෙන. හැබැයි පහුගිය කාලවල සමහර කර්මාන්තංශයෙන් ඒ වගේම සුළු පරිමාණ මධ්‍යම පරිමාණ ගෘහ කර්මාන්ත කරුවන්ගේ ඒ නිෂ්පාදන සඳහා මේ ආනයන සීමාව බරපතල විදිහට බලපෑවා. ඒ නිසා මුදල් අමාත්‍යාංශයට, කර්මාන්ත අමාත්‍යාංශයට සහ ආයෝජන මණ්ඩලයට විවිධ අවස්ථාවලදී මේ ව්‍යාපාරිකින් ව්‍යවසායකින් ඉදිරිපත් කළා මේ ආනයන සීමා යම් යම් භාණ්ඩවලට ලිහිල් කරන්න. ඒ අනුව ආණ්ඩුවට තීරණයක් ගන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අතරමැදි භාණ්ඩ, ඒ වගේම අමුද්‍රව්‍ය වගේ දේවල් නැවත ඒ සීමා පනපු ඒවා ලිහිල් කරන්න. ඉතින් ඒ සඳහාත් අද දවසේ මං හිතන්නේ අදහස් ඉදිරිපත් වුණා. ඉතින් කොහොම වුණත් අපි දන්නවා බොහොම ආර්ථිකය අමාරු වෙලාවක, ආර්ථිකය කඩාවැටුණු වෙලාවක ආර්ථිකය කෙලින් කරවන්නට නැත්නම් ආර්ථිකය නැගිටවන්නට යම් යම් ප්‍රයාමාර්ග ගන්නකොට ප්‍රශ්න මතුවෙනවා, ගැටලු මතුවෙනවා. හැබැයි ඒවත් निराකරණය කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා තමයි IMF එකට ගියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා මේ වෙනකොට නිලධාරි මට්ටමේ එකඟතාවය ලැබිලා තියෙනවා. අපි විශ්වාස කරනවා කළමනාකරණ මට්ටමේ එකඟතාවයක් ඉදිරියේදී ලැබෙයි කියලා. ඉතින් විපක්ෂයේ විදිහටත් බොහෝ වෙලාවට මේ පිළිබඳව ප්‍රශ්න නගිනවා. හැබැයි ඒක ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි ඉටු කරගන්න පුළුවන්කම ලැබුණොත් අපිට IMF ආධාර ලැබේ. හැබැයි අපි අසුභවාදී විදිහට දකින්න හොඳ නැහැ. අපිට විශේෂයෙන්ම චීන, ඉන්දියාව, ජපානය වගේ රටවල්වල ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වුණොත් අපිට මේ අවස්ථාව ඉතා ඉක්මනින් ලබා ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. දැන් මේ වෙනකොට චීනය, ජපානය, ඉන්දියාව පිළිබඳව සාකච්ඡා කරගෙන යනවා. හැබැයි ලෝකෙ එහෙම රටවල් තිබුණා. දැන් විශේෂයෙන්ම සැම්බියාවට ඒ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීන එකඟ වෙලා තියෙනවා. ඒ වගේම ඊක්වඩෝර් වගේ රටවල සඳහාත් ණය ප්‍රතිව්‍යුහගත කරගන්න චීන එකඟ වුණා. ලෝකේ අපි වගේ රටවල් විතරක් නෙමෙයි, ලෝකේ දැන් දිනුයි කියලා හඳුන්වන රටවල් වල පවා ආර්ථික අර්බුද මත වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිලා සහන ලබාගෙන ආර්ථිකය ගොඩනගාගෙන තිබුණා. විශේෂයෙන්ම 1980 ගණන්වල කොරියාව මේ අර්බුදයට මුහුණ දුන්නා. හැබැයි කොරියාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණා. හැබැයි ඒ ලැබීමත් එක්කම අවුරුදු 5ක පමණ කාලයක් තුල මේ රටට ගොඩ එන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි තායිලන්තය, මැලේසියා වගේ රටවල් වලටත් මේ අවස්ථාව උදා වුණා. ඒ නිසා අපේ රටෙත් උනන්දුව තිබුණොත්, අපි සියලු දෙනා කැප වුණොත් අපිට පුළුවන්කම ලැබේ මේ රට ආර්ථික වශයෙන් ගොඩ ගන්න. බෑ කියලා දෙයක් නැහැ. හැබැයි අපිට හැකියාවක් තියෙනවා අපේ යම් ඉලක්කයක් මත යන්න. හැබැයි ඒකට ආණ්ඩුව වගේම විපක්ෂයත් මේ වෙලාවේ උදව් කළ යුතු වෙනවා කියන එක අපි විශ්වාස කරනවා. ඉතින් විපක්ෂයනුත් සාධනීය යෝජනාවන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒවා පිළිබඳවත් සලකා බලන්නට ඕන. ඒ වගේම පහුගිය කාලවල විශාල චෝදනා එල්ල වුණා ආණ්ඩුවට. ඒ අතරේ සුදු ලුණු වංචාව පිළිබඳව, ඒ වගේම සීනි වංචාව පිළිබඳව මේ වගේ කාරණා සම්බන්ධව ඉදිරිපත් වුණා. ඉතින් අපි හිතනවා ඒ වගේ වංචා සිදු වෙලා තියෙනවා නම් ඒවා පිළිබඳව විමර්ශනය කරලා ඒ අයට දඩුවම් කළ යුතු වෙනවා. ඒ වගේම අපිට රජයට විශාල බදු ආදායමක් අහිමි වෙලා තියෙනවා නම් ඒ අයගෙන් බදු ආදායම ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි දන්නවා 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණා. ඒකෙන් ව්‍යවස්ථා සභාව පත් කරන්න ඉඩකඩ තියෙනවා. එතකොට අපිට ස්වාධීන කොමිෂන් සභාව පත් කරලා විශේෂයෙන්ම අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඒක නියමාකාර විදිහට ඒ බලතල දීලා සකස් කරලා මේ පිළිබඳ විමර්ශන ආරම්භ කරලා ඇත්තටම ඉදිරියේදීත් මේ වගේ දේවල් වෙන්න තියෙනවා නම් ඒවට තියෙන ඉඩකඩ අහුරන්න රටක් විදිහට රට පාලනය කරනකොට ඒ නීති රීති වගේම ඒ වගේම මේ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් අපි සියලු දෙනාට කරන්න තියෙනවා ඒ නිසා මේ නීති රීති සකස් කර ගැනීම ඉතා වැදගත් ඒකම විශේෂයෙන් මතක් කරන්නට ඕන අපේ අපනයන ආදායම වැඩි කරගන්නට ඕන අපනයන ආදායම වැඩි කරගන්නට මොන ගැටලු බාධක තිබුණත් පහුගිය කාලවල අපිට පුළුවන්කම තිබුණා අපේ අපනයන ආදායම සමහර අවුරුදු වලට සාපේක්ෂව වැඩි කරගන්න 21 වර්ෂයට සාපේක්ෂව 22 දී අපනයන වර්ධනය කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ තමයි ජනවාරි මාසේ 124 පෙබරවාරි මාසේ 119 මේ විදිහට ගත්තොත් ජූලි මාසයේ දක්වා 190 දක්වා රුපියල් වලින් අපිට වර්ධනයක් ඇති කරගන්න පුළුවන්කම ලැබුණා මේ මාසවල ඉතින් මේක හොඳ දෙයක් ඩොලර් වලින් ගත්තත් ජනවාරි මාසේ ඉඳලා ජූලි මාසයේ දක්වා වර්ධනයක් ඇති වුණා හැබැයි අපිට මාර්තු මාසයේ මේ වර්ධනය ඇති කරගන්න බැරිනවා ඒක ඍණ තත්ත්වයක් මතුවුණා එතකොට ආන අපිට අපනයන වර්ධනය කරගන්න පුළුවන්කම ලැබුණා 21ට සාපේක්ෂව. මෙහෙම තමයි ටික තමයි මේක වර්ධනය කරගන්න වෙන්නේ. ඒ වගේම ආනයන වියදමත් අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකත් මේ වෙලාව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඔව්. එතකොට ආනයන වියදම අඩු කරගන්න පුළුවන්කම තිබෙනවා නම් අපනයන ආදායම වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා නම් අපිට යම් ආකාරයක සැනසුම් සුසුම් හෙලන්න පුළුවන්කමක් තියෙනවා. අපි තව තවත් ධෛර්ය සම්පන්නව කැපවීම තුළින් අපේ විදේශ විනිමය වැඩ කරගැනීමට අවශ්‍ය කටයුතු කරන්න වෙනවා. හැබැයි එවීම අපි දන්නවා සමහර වෙළඳ ගිවිසුම් නිසා සමහර නිෂ්පාදන වැඩි කරගැනීම සඳහා ව්‍යවසායකයන්ට දෙන සහන මත අපේ දේශීය නිෂ්පාදන වලට යම් බාධා එල්ල වෙනවා. මොකද මම විශේෂයෙන් මතක් කරන්නට ඕන මොනරාගල දිස්ත්‍රික්කේ මම නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කය රබර් වගාව බහුල විදිහට ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කය කෑගල්ල දිස්ත්‍රික්කය මේ වගේ දිස්ත්‍රික්කවල රබර් වගාව බහුල විදිහට වගා කරනවා. දැන් මොනරාගල දිස්ත්‍රික්කේ ගත්තොත් දිස්ත්‍රික්කේ රබර් හෙක්ටයාර් අක්කර 15,000 පමණ වගා කරලා තියෙනවා. හැබැයි කිරිකපන ප්‍රමාණය තියෙනවා හෙක්ටයාර් අක්කර හෙක්ටයාර් 7,000ක් පමණ. එතකොට හෙක්ටයාර් 8,000ක් පමණ දැන් ඉදිරියේදී අපිට කිරිකපා ගන්න පුළුවන්කම ලැබේ. හැබැයි අපි කිරි නිෂ්පාදකයින්ට මේ වෙලාවේ බලපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මිල අඩු වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා රබර් වලින් නිෂ්පාදනය කරන නිෂ්පාදන භාණ්ඩවල වාහනයක් ගත්තොත් වාහනයකට ටයර් 4 දාගන්න ගියාම විශාල වියදමක් දරන්න වෙනවා කලින් මුදලට වඩා 3 ගුණයකින් විතර වැඩි. හැබැයි මේ සඳහා අමුද්‍රව්‍ය විදිහට රබර් නිෂ්පාදනය කරන ගොවියන්ට ලැබෙන මිල අඩුයි. මේ නිසා විශේෂයෙන්ම ආණ්ඩුවේ අවධානය යොමු වෙන්න මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු කරන්නට ඕන මේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න කියලා. මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම අපි දන්නවා සමස්ත රබර් නිෂ්පාදනයේ සෑහෙන ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. වාර්ෂික රබර් නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් ලක්ෂයක් විතර ලංකාවේ සිද්ධ වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කෙන් රබර් නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 10,000ක් විතර නිෂ්පාදනය කරනවා. ඒ නිසා මොනරාගල දිස්ත්‍රික්ක වගේ කාලයක් දුෂ්කරයි
කියලා තමයි මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මට විනාඩි දෙකක්
තියෙනවා.
ඒ නිසා මේ ගොවියා කිරි ගොවීන් ධෛර්යමත් කරන්නට ඕන. මොකද නැත්තම් අපි දිස්ත්‍රික්කයට ගියාම ගමට ගියාම කිරි ගොවීන් අපිට දොස් කියනවා පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඇයි මේ පිළිබඳව කතා කරන්නේ නැහැ කියලා. හැබැයි අපි නිතරම කතා කරනවා. හැබැයි රටේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ නිසා අපිට ව්‍යවසායකයන් ගෙන්න ගන්න ඕනි, ආයෝජකයෙක් ගෙන්න ගන්න ඕනි. ආයෝජකයෙක් ගෙන්න ගන්න උනාම ඒ ගිවිසුම් මත යම් යම් අයට බදු සහන සැලසීමේදී මේ ප්‍රශ්න වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපිට මේ අපේ කිරි ගොවියෝ මොනරාගල දිස්ත්‍රික්කේ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න කිරි ගොවියෝ මේ රබර් නිෂ්පාදකයෝ අපිට ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ පිළිබඳවත් මම අවධානය යොමු කරනවා. ඒකම අපේ අපනයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ වගේම අගය එකතු කරන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා අපි විශේෂ අවධානයක් යොමු කරා. මේ සඳහා අපිට යොදව ගන්න පුළුවන් පහුගිය කාලේ බඳවගත්ත ශ්‍රම බලකායෙන් මම හිතන්නේ 35,000ක් විතර ලංකාව පුරා මේ අයට රුපියල් 20,000ක පමණ වැටුපක් ලැබෙන්නේ. ඒක දැන් තියෙන ජීවන වියදමට මුහුණ දෙනකොට මේ 20,000 කියන ස්ථාවර මුදල ප්‍රමාණවත් වෙන්නේ නැහැ. රාජ්‍ය සේවකයන්ට වුණත් Tamanට ලැබෙන වැටුප ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මේක ඉදිරි අයවැයකදී විශේෂයෙන් මුදල් අමාත්‍යතුමාගේ එහෙම නැත්නම් නියෝජ්‍ය මුදල් අමාත්‍යතුමාගේ අවධානය සඳහා යොමු කරනවා. මේ ශ්‍රම බලකායට ගත්ත අය විශේෂයෙන්ම ශ්‍රමය වැය කරලා ඉතා අඩු මුදලකට තමයි මේ අයගේ සේවය ලබලා දෙන්නේ. මේ අයගේ ඒ වැටුප වැඩි කරගන්න, එහෙම නැත්නම් මේ අය ස්ථීර සේවයට කැතු කරගන්න, ඒ තුළ නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා, නැත්නම් අපනයන නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා මේගොල්ලෝ විවිධ රාජ්‍ය ආයතනවලට යොදා ගැනීම ඉතා වැදගත් කියලා අපි හිතනවා. කොහොම වුණත් මේ ආනයන අපනයන රෙගුලාසි පිළිබඳව අද කතා කරන මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඕනි පහුගිය කාලේ අරගලේ. ඒ අරගලේ නිදහස් මතධාරීන් වගේම මේ රටේ නිෂ්පාදනය තොර පිරිසක් තමයි මේකට යොමු වුණේ. ඒ වගේ අරමුණ හොඳයි. හැබැයි අරමුණ හොඳ වුණාට මෙතන ප්‍රචණ්ඩත්වය, ඒ වගේම මේක ඕනවට වඩා මේ රටේ ආර්ථිකය දුර්වල කරන මට්ටමකට ගිහිල්ලා තිබුණා. ඒ නිසා මේ නිසා මිනිස් පැය විශාල ලක්ෂ ගණනක් නිකරුණේ අපතේ ගියා. ඉතින් ඒ නිසා ඒ අරගලයෙන් යම් පණිවිඩයක් දුන්නා නම් ඒ පණිවිඩේ සුභවාදී දේවල් රජයක් විදියට ආණ්ඩුවක් විදියට පිළි අරගෙන ඒවා ක්‍රියාත්මක කිරීමත්, හැබැයි මේ නිසා වුණු මේ රටට වුණු විනාශය පිළිබඳවත් තක්සේරුවක් කිරීම ඉතා වැදගත්. ඒ නිසා අපි මේ මොහොතේ මූණ දෙන ආර්ථික අර්බුදයට ගොඩේමත්, විදේශ විනිමය අර්බුදය විසඳුමක් විදිහටත් ඩොලර් වැඩි වැඩියෙන් අපේ රටට ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම විදේශ ශ්‍රමිකයන්ගෙන් ලබා ගන්න මුදල වැඩි වැඩියෙන් ලබා ගැනීමටත්, විදේශ ශ්‍රමිකයන් වැඩි වැඩියෙන් වෙනත් රටවලට යොමු කිරීමටත්, සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීම සඳහා දැන් විවිධ උපක්‍රම භාවිතා කරනවා. සාර්ථක කරගෙන අපේ රටේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට සියලු කටයුතු සාර්ථක කරගන්නට අපි සියලු දෙනා මේ සඳහා කැපවීම කියන පණිවිඩය ලබා දෙමින් මගේ කතාව නිම කරනවා. භවිෂ්‍යතේ
ඔබතුමාට. මීළඟට ගරු චාර්ල්ස් නිර්මලනාදන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 7ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් කරු හේසා විතානගේ මැතිතුමා මුලාසනයට.
நன்றி தலைமை தாங்கின்ற உறுப்பினர்களே, இன்று நிதியமைச்சினுடைய வரிகள் திருத்தச் சட்டம் மூல முன்மொழிவு தொடர்பாக நிதியமைச்சினுடைய விவாதத்தில் பேச கிடைத்தமைக்கு நன்றியை தெரிவித்துக் கொள்கிறேன். குறிப்பாக நிதியமைச்சர் நாட்டினுடைய ஜனாதிபதியாக இருக்கின்ற காரணத்தினால் ஜனாதிபதியிடம் மிக விநயமான ஒரு கோரிக்கையை நான் வைக்க முன்மொழிகிறேன். குறிப்பாக கடந்த ஒரு சில நாட்களுக்கு முன்பாக வியட்நாம் கடற்பரப்பில் இலங்கையை சார்ந்த 303 பேர் அவர்கள் கடலில் தத்தளித்த வேளையில் அவர்கள் காப்பாற்றப்பட்டிருக்கிறார்கள். அவர்கள் இலங்கையிலிருந்து பல்வேறு சிரமங்களின் மத்தியில் அவர்கள் சென்றிருக்கிறார்கள். குறிப்பாக இங்கிருக்கின்ற பொருளாதார நெருக்கடி மற்றும் ஏனைய விடயங்கள் தொடர்பாக அவர்கள் அந்த நான் நினைக்கின்றேன் கனடா நாட்டுக்கு செல்ல அவர்கள் முயற்சித்திருக்கிறார்கள் என்று நான் நினைக்கின்றேன். அது சரியோ புள்ளையோ நாட்டினுடைய ஜனாதிபதி அவர்கள் ஒரு மனிதாபிமான அடிப்படையில் அவர்களை யூஎன்னுக்கு பாரப்படுத்த வேண்டுமென்று அந்த மக்கள் சார்பாக கேட்டுக்கொள்கிறேன். அதில் 264 ஆண்களும் 19 பெண்களும் 20 சிறுவர்கள் அடங்கலாக 303 பேர் அங்கிருக்கிறார்கள். அவரை ஜனாதிபதி நினைத்தால் அவர்களை யூஎன்னுக்கு பாரப்படுத்த முடியும். ஆகவே நாட்டினுடைய ஜனாதிபதி அவரிடம் மிக விநயமாக இந்த கோரிக்கையை நான் முன்வைக்கின்றேன். இன்று பொருளாதார நெருக்கடியில் இலங்கை சிக்கி தவிக்கின்ற வேளை வரி திருத்தங்கள் கொண்டு வருகின்ற இந்த பிரேரணையின் போது அதிகமாக வரிகள் திருத்தப்பட்டாலும் மோசடிகள் தொடர்ந்து நடைபெற்றால் வரிகள் திருத்தப்படுவதில் எந்த விதமான ஒரு நன்மையும் நாடு அடையாது. குறிப்பாக வரிகள் திருத்தப்படுவதால் சாதாரண மக்களுக்கு நாங்கள் வரி சுமையை சுமத்துகின்றோம். ஆனால் இலங்கையினுடைய மிக செல்வந்தவர்களாக இருக்கின்றவர்கள் அவர்கள் இருக்கின்ற பணத்தை மோசடிகள் மூலம் அவர்கள் சம்பாதித்த பணத்தை எவ்வாறு நாட்டுக்கு அல்லது நாட்டினுடைய திரைசேரிக்கு எடுப்பது என்பது தொடர்பாக எந்த ஆட்சியாளர்களும் சிந்திப்பதில்லை. ஏனென்று சொன்னால் எந்த அரசாங்கமாக இருந்தாலும் அந்த ஆட்சியில் இருக்கின்றவர்கள் மோசடிக்காரர்களை தங்கித்தான் அவர்கள் வாழ்கின்ற சூழ்நிலை இருக்கிறது. அண்மை காலமாக சீனி மோசடி நடைபெற்றது, வெள்ளைப்பூடு மோசடி நடைபெற்றது, தேங்காய் எண்ணெய் மோசடி நடைபெற்றது. ஆனால் அது தொடர்பாக முழுமையான விசாரணை செய்து அந்த பணத்தை மீள திரைசேரிக்கு எடுப்பதற்குரிய நடவடிக்கை இல்லை. ஆனால் அதே போல கடந்த அரசாங்கத்திலும் இருந்த பலர் இந்த இப்படியான மோசடிகளை செய்கிறார்கள். வரிகள் அதிகரிக்கப்பட வேண்டும், நாட்டினுடைய பொருளாதாரம் நிலைமை மேம்பட வேண்டும் என்பதற்கு மாற்றுக்கருத்து இல்லை. ஆனால் இந்த வரிகளில் இருந்து தப்புகின்றார்கள் பலர். பல செல்வந்தர்கள், பல அரசியல்வாதிகள் வரிகளிலிருந்து தப்பித்துக் கொண்டிருக்கிறார்கள். குறிப்பாக அண்மை காலமாக வேர்ல்ட் ட்ரேட் சென்டரில் இருக்கின்ற ஒரு நிதி நிறுவனம், நிதி முதலீட்டு நிறுவனம், நிறுவனத்தில் 1000 கோடிக்கு மேற்பட்ட பணத்தை ஒரு சில முதலீட்டாளர்கள், அதில் அரசியல்வாதிகளும் அடங்குகிறார்கள், அவர்கள் அந்த பணத்தை வைப்பிட்டிருக்கிறார்கள் அந்த அதற்குரிய லாபத்தை பெற்றுக் கொள்வதற்காக. அந்த 1000 கோடிக்கு மேல், அது சரியான கணக்கு இல்லை, பத்திரிகையில் வந்த தகவலின் அடிப்படையில் ஆக குறைந்தது 1000 கோடி என்று பத்திரிகையில் இருந்தது. ஆகவே இந்த கருப்பு பணம் எவ்வாறு அந்த அங்கு முதலீடு செய்தவர்களுக்கு வந்தது என்பதை அரசாங்கம் கண்டுபிடிக்க முடியுமா? முடியும், ஆனால் கண்டுபிடிக்க மாட்டார்கள். ஏனென்றால் அரசாங்கத்தை சார்ந்தவர்களும் அதில் பங்காளிகளாக இருக்கிறார்கள். அந்த அந்த முதலீட்டு நிறுவனத்தில் பணம் வைப்பிலிட்டவர்கள் அரசாங்கத்தை சார்ந்த அரசியல்வாதிகளும் அதில் சம்பந்தப்பட்டிருக்கின்ற காரணத்தினால் அந்த வழக்கு அல்ல அந்த விடயம் ஒரு பேசும் பொருளாக இருந்து எதிர்காலத்தில் அது இல்லாமல் போவதற்குரிய வாய்ப்புகள் தான் அதிகமாக இருக்கிறது. இதே போல பல செய்திகள், பல விடயங்கள் குறிப்பிட்ட காலம் தொடர் பேசும் பொருளாக இருக்கும். ஆனால் அதில் ஆளுங்கட்சியினுடைய அரசியல்வாதிகள் சம்பந்தப்பட்டதன் காரணத்தினால் அது குறிப்பிட்ட காலத்துக்கு பிறகு அந்த விடயங்கள் அப்படியே கிடப்பில் போடப்படுகின்ற வளமையான சூழ்நிலை தான் இருக்கிறது. ஆகவே இந்த கருப்பு பணத்தை எவ்வாறு மீட்டெடுக்க வேண்டும், நாட்டினுடைய திரைசேரி அதுக்கு ஒரு சரியான ஒரு திட்டமிடலை செய்ய வேண்டும்
என்பது
கருத்தாக இருக்கிறது. அடுத்ததாக இந்த குறிப்பாக தலைமை தாங்கின உறுப்பினர்களே, இந்த உலக வங்கியினுடைய நிதி பங்களிப்பில் குடிநீர் திட்டம், 2022 ஆண்டுக்குரிய குடிநீர் திட்டம் ஆரம்பிப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டது. அதில் இலங்கையில் 7 குடிநீர் திட்டங்கள் நடைமுறைப்படுத்துவதற்கு ஆயத்தப்படுத்தப்பட்டது. அதில் ஒன்று முல்லைத்தீவு மாவட்டத்தைச் சேர்ந்த மாந்த கிழக்கு பிரதேசம் துணுக்காய் பிரதேசம் மடங்களாக இருக்கின்ற பாண்டியங்குளம் கரும்புள்ளியான் குடிநீர் திட்டம் நடைமுறைப்படுத்தப்பட இருந்தது. அதற்குரிய ஒப்பந்த கோரலும் 2022 ஆம் ஆண்டு ஜனவரி மாதம் கோரப்பட்டது. ஆனால் அந்த 1200 மில்லியன்கள் ரூபாய் அந்த பணம் இன்று வரை எந்த விதமான ஒரு முடிவும் இல்லாமல் இருக்கிறது. அதற்கு திரைசேரியினுடைய செயலாளர் உடனடியாக சம்பந்தப்பட்டு அந்த உலக வங்கியினுடைய பணம் எங்கு பரிமாறப்பட்டது, அதற்கு என்ன நடந்தது என்பதை கூற வேண்டும். குறிப்பாக அங்கு பாண்டியங்குளத்தில் 3047 குடும்பங்களைச் சேர்ந்த 9857 பேரும், துணுக்காய் பிரதேசத்தில் 4330 குடும்பங்களைச் சேர்ந்த 12994 பேரும் அங்கு குடிநீர் இன்மையால் தவித்துக் கொண்டிருக்கிறார்கள். மிகவும் ஒரு தேவையான நீண்டகால கோரிக்கையாக இலங்கை அரசாங்கத்தினுடைய நிதி பங்களிப்பில் செய்ய முடியாத ஒரு பங்களிப்பை உலக வங்கியின் ஊடாக அதை செய்வதற்கு முற்பட்ட வேளையில் அந்த 1200 மில்லியன்கள் ரூபாயை அந்த பணம் எங்கு சென்றது, அல்லது அதற்குரிய முழு பொறுப்பையும் நிதியமைச்சு எடுக்க வேண்டும். அது நீர்ப்பாசன அமைச்சினுடைய வேலை திட்டமாக இருந்தாலும் அது உலக வங்கியினுடைய நிதி பங்களிப்பில் நடைபெற இருந்ததால் அது நிதியமைச்சு முழுமையாக எடுக்க வேண்டும். நான் ஜனாதிபதிக்கு இது தொடர்பாக எழுத்து மூலமான கோரிக்கை விடுத்திருக்கிறேன். ஜனாதிபதி உடனடியாக நடவடிக்கை எடுக்க வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். நன்றி.
சுத்திகர் மந்திரித்துமா மீனாட்டு கரு அன்று பிரியதர்ஷன் ஞாப மந்திரித்துமா புதுமாட்டு வினாடி ஹத்தக காலையாக்தி
மூலாசனாரூட கரு சபாபத்துமணி அது அப்பே லங்காவ மூணுதில தீன தேவந்த ஆர்த்திக பரிஹானியத் தெக்கம அப்பி விவித அவஸ்தாவில ஆனாயன அப்பநாயனை பிலிமந்தவ சீமா கிரீம் சகித சீமா கிரீம் வினாஸ்கிரீம் சகித கெசட் நிவேதன் நிகுத்கரணவா ඒ වගේ ඇසට් නිවේදන හතක් සාමාන්‍යයෙන් අද අපේ පාර්ලිමේන්තුවේ විවාද වෙනවා. මම විශේෂයෙන් මට කෙටි කාලයක් තියෙන නිසා මම පෞද්ගලික කාලේ මුදල් කාරක සභාවේදී අපිට දැනුන දෙයක් ගැන මම කතා කරන්න කැමතියි. ඒ තමයි ලංකාවේ ආනයන අපනයන සීමා කිරීම පිළිබඳව එහෙම නැත්නම් විවෘත කිරීම පිළිබඳව නිසි ප්‍රතිපත්තියක් අනුව ක්‍රියා කරනවා කියලා මම නම් අපිට තේරුනේ නැහැ. හේතු වෙලා තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව ඒ අමාත්‍යංශ වලට බෙදලා තියෙන බලතල අනුව ඒ අමාත්‍යංශ මගින් යම් යම් අවස්ථාවල සීමා කිරීම සහ විවෘත කිරීම යෝජනා කරනකොට මුදල් අමාත්‍යංශයේ තිබෙන ආනයන අපනයන පාලක තුමිය හරහා තුමිය හෝ තුමා හරහා ඉදිරිපත් කරන්නේ ඒ අමාත්‍යංශෙන් දෙන නිර්දේශය පමණයි. කීප අවස්ථාවල අපි දැක්කා මේ නිර්දේශවල බරපතල ප්‍රශ්න තියෙනවා. එහෙම නැත්නම් එක්කෝ අපේ දේශීය නිෂ්පාදනයේ පිළිබඳ තැකීමක් නොකරන අවස්ථා අපි දැක්කා. සමහරට දේශීය නිෂ්පාදන රකින්නේ ඒකාධිපති කාර්යයක් හදලා ඒ මගින් පාරිභෝගිකයට විශාල අසාධාරණයක් වෙන අවස්ථා ගන්නවක් අපි දැක්කා. ඉතින් අපි නිරන්තරයෙන් හොයලා බැලුවා මේ එකම අමාත්‍යංශකවත් තියෙනවද කියලා මේ පිළිබඳ පර්යේෂණ කරන ක්‍රමයක්. එහෙම නැත්නම් මේ පිළිබඳ ගණනයක් කරලා ඒ ගණනේ අනුව කළ යුතු දේ මෙච්චරයි කියලා ක්‍රියාත්මක වෙන ක්‍රමයක් ගැන අපි කල්පනා කරුවා. නමුත් මං හිතන්නේ අපිට එවැනි කිසිම ක්‍රමයක් හොයාගන්න බැරුව ගියා. මේ නිසා අපි යෝජනා කරුවා මෙවැනි පර්යේෂණ අංශයක් මේ මුදල් අමාත්‍යංශ සතුව තිබිය යුතුයි කියලා. නමුත් ඒ කාරණාව අපි දැන් ගණන වාර ගණනාවක් කතා කරුවා වුණත් තාම මේ පිළිබඳ අපිට තොරතුරක් ලැබිලා නැහැ. මම මේකෙන් අදහස් කරන්නේ මේ මොන ගැසට්ටුව ගැහුවත් මොන දේ නැවැත්තුවත් මොන දේ විවෘත කළත් මේ විවෘත මේක නවත්තන්නේ විදේශ විනිමය හිගිය නිසා, වෙන දෙයක් නිසා නෙවෙයි. සමහරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් පවා විදේශ විනිමය හිගිය නිසා අපේ රටේ අද නවත්තන්න පෙළඹිලා තියෙනවා, වෙන අපිට කරන්න දෙයක් නැති නිසා. එනිසා අපි අද ඉන්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක. මේ අර්බුදය විශාල අර්බුදයක්. මේ අර්බුදය මේ යම් භාණ්ඩ නැවැත්වීමෙන් පමණක්, එහෙම නැත්නම් සමහරවා විවෘත කිරීමෙන් පමණක් මේක විසඳන්න පුළුවන් කියලා අපි නම් කල්පනා කරන්නේ නැහැ. ඉතින් මේ සඳහා වෙන වැඩපිළිවෙලක් තාම රජය ඉදිරිපත් කළා නැහැ. අද මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා අර සීනි මිල, ඒ කියන්නේ ඒ අපනයනට ගන්න බදු මුදල් රුපියල් 50 ද 725ට අඩු කෙරුවේ ඇයි කියලා ආණ්ඩුවෙන් කිසිම ප්‍රකාශයක් නැහැ. අඩු කරලා තියෙනවා. ඒ අඩු කිරීම නිසා කොම්පැනි 6ක් අධික ලාභයක් අරගෙන තියෙනවා. ඒ අධික ලාභය ලොතරැයියකින් ලැබෙන ලාභය සමානයි. නමුත් ඒ ලාභය ගැනීමේ ක්‍රමයක් නැහැ රජයට. ඒක මුදල් ඉන්කම් ටැක්ස් එක එහෙම නැත්නම් ආදායම් බදු යටතේ මම නයි අපිට ලබා ගන්න පුළුවන් කියලා කිව්වා. එහෙමනම් මේ 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 පණ මේ බදු අඩු කරුවේ ඇයි? මේකට කිසිම උත්තරයක් මං හිතන්නේ නැහැ කිසිම අවස්ථාවක අපිට හම්බුණා කියලා. ඒ නිසා අපේ රට මම හිතනවා මේ ආර්ථික මේ විදිහේ විශාල ප්‍රශ්නකට මැදි වුණේ වෙන දෙයක් නිසා නෙමෙයි, ආණ්ඩුවල තිබුණු ක්‍රමවේදයන්ගේ වැරද්ද නිසා. මේ මුදල් අමාත්‍යංශය සක්‍ර දෙවියෝ වගේ වැඩ කරන්න කියපු නිසා, සෑම දෙයක් පිළිබඳව කිසි අනවබෝධයකින් අද ක්‍රියා කිරීම නිසා, සහ අවශ්‍ය නිලධාරීන් අවශ්‍යතන්ට යොදවා ගැනීමට ආණ්ඩුවට තිබුණු අපහසුතාවය නිසා තමයි අද අපි මේ තත්ත්වයට ඇති වෙලා තියෙන්නේ. මම දැක්ක කලින් මන්ත්‍රීතුමෙක් කතා කරලා කිව්වා අපනයන ආදායම් වැඩි වෙලා තියෙනවා කියලා. අපනයන ආදායම් වැඩි වුණේ අපේ රුපියල අවප්‍රමාණය වීම නිසා. නැත්නම් අපනයන වැඩි වීම නිසා නෙවෙයි, රුපියල අවප්‍රමාණය වීම නිසා අපේ අපිට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වුණා. ඉතින් මේ නිසා මේවා ගැන මීට වඩා පුළුල් සංවාදයක් ඇතිවිය යුතුයි. මං හිතන්නේ විපක්ෂ නායකතුමත් ඒක කිව්වා. ඒක තමයි රජය සහ විපක්ෂය අතර ඇතිවිය යුතු හංගනවට වඩා අපි කැමති මේක විවෘතව සාකච්ඡා කරන්න. මොකද සෑම අවස්ථාවකම රටට අහිතකර, එහෙම නැත්නම් රටට ජනතාවට බියකරු ස්වරූපයක් ගෙන දෙන තීන්දුව පිළිබඳව අපි හැම විටම රජයත් එක්ක තර්ක කරන්න සූදානම් වෙලා ඉන්නවා. එනිසා මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන් වෙන්නේ විපක්ෂයත් ආණ්ඩුවත් දෙකම එකතු වෙලා මිසක් තනියම ආණ්ඩුවට මේක කරන්න බෑ, ඒකට කරන හැකියාවක් ආණ්ඩුවට නෑ කියලා මම කියන්න කැමතියි. එනිසා විරෙන් විරේ අපි මේ ආනයන අපනයන සම්බන්ධයෙන් නොයෙකුත් තීන්දුව අරන් තියෙනවා. නමුත් ඒක තීන්දුවකට අවසාන ප්‍රතිඵලය තමයි අපේ රටේ ජීවන වියදම් වැඩිවීම. මේක තමයි හොඳම උත්තරය. තමයි ලංකාවේ තියෙන සනීප ආරක්ෂක වැසිකිලි උපකරණ නැවැත්වීම.
ඔබ වර්තා විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
නැති නැවැත්වීම. ඔබ දන්නවා මේ ඒ නිසා විශේෂයෙන් තයිල් වල එහෙම නැත්නම් වැසිකිලි පෝච්චි වල විශාල මිල උච්චාවචනයක් ඇති වෙලා එක්තරා ඒකාධිකාරයක් නිර්මාණය වුණා. ඒකාධිකාරයක් නිර්මාණය වීම ගැනවත් මං හිතන්නේ ඒ රජයේ නිලධාරීන්ගේ අදහසක් තිබුණා කියලා අපි විවිධ අවස්ථාවල කතා කරුවා. දෙවන ඔය යෝජනා කරුවා මේ උක්කුටක පෝච්චි නවත්තන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් රජයේ රටේ කර්මාන්තශාලා තියෙනවා. ඒ කර්මාන්තශාලා රුපියල් 2500කට මේක දෙනවයි කියලා කිව්වා. අපි හොයලා බලද්දි ගරු සභාපතිතුමනි එවැනි ප්‍රමාණයක් ලංකාවේ ඇත්තෙත් නැහැ. ඒ ගානට ගණ්ඩත් නැහැ. ඒ නිසා ලංකාවේ හිගයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ නිසා මම හිතනවා මේ යමක් ගෙන්වීම හෝ නැවැත්වීම සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී මේ ආනයන අපනයන පාලකවරයා තමන්ට අමාත්‍යංශයෙන් ලැබෙන නිර්දේශ පිළිබඳව සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යංශයේ පර්යේෂණ අංශයක් තිබිය යුතුයි කියලා අපි යෝජනා කරන්න කැමතියි. අපි එහෙම කරන්නේ ඒ මගින් ඇතිවන තත්ත්වයන් වළක්වන්න පුළුවන්. අපි පහුගිය කාලේ තව එකක් දැක්කා. විශේෂයෙන් බිත්තර මිල අඩුවීම නිසා මේට පාලන මිලක් ඇති කිරීම නිසා අපේ පළාත්වල විශේෂයෙන් සුළු කර්මාන්තවල යෙදෙන ගොවියන් සම්පූර්ණයෙන් සුළු කර්මාන්තවලින් ඉවත් වුණා. ඉවත් වෙලා දැන් ඒ පිළිබඳ හිගයකට අපි ගමන් කරමින් ඉන්නේ. ඒ නිසා දේශීය කෘෂි කර්මාන්තය ආරක්ෂා කරගනිමින් දේශීය කර්මාන්ත ආරක්ෂා කරගනිමින් මේ රට ගෙන්වන ප්‍රමාණය කොපමණද කියලා තීන්දු කිරීමේ ක්‍රමවේදයක් තාමත් නිසි ලෙස ඇති වෙලා නැහැ කියලා මම මේ සභාවේදී ඔබතුමන්ලට කියන්න කැමතියි. ඒ නිසා අපි ඉන්නේ ඉතාම නරක තැනක. අපි කල්පනා කරුවොත් මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ අද තියෙන තත්ත්වය පිළිබඳ ලොකු අරගලයක් අද අපේ තියෙනවා. ඒ අරගලය පහුගිය කාලේ නිමා වුණත් ඒ අරගලයේ සෙවණැලිවල කියන්නේ අපි යම් දෙයක් කරන ආකාරය තිබෙන අඩුපාඩු ගැන. ඒ අඩුපාඩු නොසලකා හරිමින් තවදුරටත් ඒ ලෙසම මේ නිලධාරීන් සහ රජයේ ක්‍රියා කරනවා නම් මං විශ්වාස කරන්නේ අපේ රටේ ආර්ථික ප්‍රවර්ධනයක් ඇති වෙයි කියලා. ඒ නිසා මං විශ්වාස කරනවා ගරු සභාපතිතුමනි අවසන් කරන්න මේ සඳහා වැඩපිළිවෙලක් සකස් කළා. ඒ හැම විට මේ වැඩපිළිවෙල රටේ අවශ්‍යතාවයත් සමග ගැළපෙන වැඩපිළිවෙලක් එක්ක අපේ විදේශ විනිමය ප්‍රමාණය ආරක්ෂා කරගන්න ක්‍රියා කරන්න කියලා ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටින්නේ. මගේ වචන ස්වල්පයෙන් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.